Order, please. Kathanayakawarya visin karana labana nivedana. Sri Lankawe jathika ha agamika sahajeevanaya sahathaya kirima pinisa e pilibandawa adhyayana kara siya nirdesha parliamentuwata watha kirima sandaha wana parliamentu vishesha karaka sabhave sewaya pinisa matu sadahan mantriwaryan kathanayakatumage sabhapathiyata nituwa kathanayakatumaya visin pat kara thi bawa dannunu kamathimi. Garu Karu Jayasurya mahata, Garu JM Ananda Kumasiri mahata, Garu Selam Adekaranathan mahata, Garu John Namaratunga mahata, Garu Gamini Jayakram Perera mahata, Garu Rauf Hakim mahata, Garu Vaidya Raja Senanatha mahata, Garu Rishad Badurdin mahata, Garu Achar Vijayadas Rajapaksa mahata, Garu Gayanta Karunathilaka mahata, Garu Tarata Athukorala mahatmiya, Garu DM Swaminathan mahata, Garu Abdul Halim mahata, Garu Mano Ganeshan mahata, Garu AHM Fauci mahata, Garu VS Radhakrishnan mahata, Garu Ruan Vijayavadana mahata, Garu Said Ali Zahir Mahulana mahata, Garu Rajavarudam Dayam Sambandhan mahata, Garu Douglas Devananda mahata, Garu AD Susil Premajanta mahata, Garu Dinesh Gunawardana mahata, Garu CB Ratnayaka mahata, Garu Vijita Herath mahata, Garu MA Sumandiran mahata. Lipilekhanadi piliganvima Sri Lanka Prajathantrika Samajwa Janaraja Andukram Vyavastha 154 6 Vyavastha Prakarava 2015 Mudal Varshaya Sandaha Vigana Gati Pativaryage Vatave Sivveni Kande Dolosveni Kotasa 2016 Varshaya Mudal Varshaya Sandaha Vigana Gati Pativaryage Vatave Palaveni Kande 2021 23 ha 24 Kotas Sivveni Kande 5 wana saha 7 wana 6 wana 7 wana Kotas saha 6 wana Kande 13 wana Kotas saha Das Dahata Mudal Vasha Sandha Viganakati Pativaryage Vatai, Palavini Kande, Palavini Kurasa, Desavini Kande, Dahatarine Saha, Pahar Sunikotas, Mamidri Patkarami, Garu Sabhanayakatuma
Eki Varta Mudrene Kalutia Majodanakato
Bumstuti Lipinakana, the Pirigan name, Garu Mudalha, Janama, the Amatituma
Garunioja Katanayakatumani, Dedas Dahatanka Tihadarna Visarjana Panate, Haya Eka Vaganti Atate. Dedas the Hatai Hatai Palavini Dina Sita, Dedas the Hatai Atai Pahalusuni Dina Dakwa, Jatika Eva Department to Vashir Shanka Desi Hatali Atate, Paripuraka Sahaya Seva Saha, Hadisi Avashata Vagakim Vyaputi Magin, Sidukanla the Paripuraka Venkirim Piribanda Satahana, Mama Idripat Kerami, Emma Paripuraka Venkirim Piribanda Satahana, Raja Mudal Piribanda Karaka Sabaha with Emakari Tuai, Mama Yojana Kerami.
Garu Kushikarma Matituma
Yojya Kathanayaka Tumani Dedas Dasa Varshe Kushikarma Matyanshe Kushikarma Department to Saha Govijana Sangwardana Department to a Kare Sadhane Sambandin Raja Ginum Pinimada Karaka Sabaha Visin Parliament to Veta Idripatkanla the Varta Vesandahan Karnu Sambandin Parliament to a Stavar Nioga Ankekasi Dahanamin Hatara Prakarva Nirikshana Saha Ganudabu Kriyamarga Pinimada Varta Mama Idripat Karami Emma Varta, Raja Ginum, Piriman, the Karaka Sabaha with Emukali Tuai, Mama Yojana Kerami,
Bomasuti Mahajana Petsam Pirigan Vima, Garu Rasanta Alagian Mahata Garu Chandima Gamage Mahata Vachika Piritura Apeshakan Prashna Prashanka Eka Garu Bandana Gunadan Mahata
Garu Katanakum Prashna Asana
Garu Samaja Subasadana Pratami Karman Tamatua Ginesimeter
තුමා සාමාන්‍යයෙන් ඇවිල්ලා අද පරක්කු වෙලයි මං හිතන්නේ
නියෝජ්‍ය කථානායකතුමනි ආ එක නැත 2016 ඇවැයි යෝජනාංක 167 යටතේ රුපියල් මිලියන 50ක් වෙන්කොට කුරුඳු සංවර්ධන අධිකාරියක් පිහිටුවීමටත් අංක 182 යටතේ ප්‍රාථමික කර්මාන්ත කවුන්සිලයක් පිහිටවීමටත් යෝජනා වී තිබූ අතර මෙම ආයතන පිහිටුවීම සම්බන්ධයෙන් Jatika Ayave Department to Jatika Kramasampadana Department to Samaga Mulika Sakacha Pavatana Ladi Pasugi Raja Visin Natikala Ayatana Vishala Pramanyak Denata Raja Noikut Amatyan Serte Pavatagan Giat Ain Balapur Tu Mulika Aramunu Ratata Yahapat Lesa Itugaraganimata Aposat Piatinisa Aluting Ayatana Pihituim and Navata Demi Utiai Yahapal Rajega Tiran Inisa Yeta Ayatana Pihituimata Pihituim Venuata Kushikarma Matyan Siate, Danamasi Hatta Deke, Anka Dekadarana, Kushikarmika Sansta, Panatamagin Pihituanu Labu, Kudubaduha, Asrita, Alavi Mandale, සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයට අනුයුක්ත කරන ලද අතර එමගින් අදාළ කටයුතු සිදු කිරීමට තීරණය කරන ලදී. ආ දෙක අංක 2050/14 හා 2017 දෙසැම්බර් 20 වැනි දිනෙහි අතිවිශේෂ ගැසට් පත්‍රයේ මගින් මෙම ආයතනයේ සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයට පවරා ඇත. ආ 3 කුළුබඩු අපනයන ආදහම රුපියල් බිලියන 1.5ක් දක්වා ඉහළ දැමීමටත් අනිකුත් ප්‍රාථමික කර්මාන්ත අගේදාම සංවර්ධනය තුළින් වසර 5ක් තුළ අපනයන ආදායම දෙගුණයක් කරලීමටත් අදාළව සාමූහික වැඩසටහන් සම්පාදනය කොට ක්‍රියාත්මක කරලීම අපේක්ෂාවයි. ආ 4 අදාළ නොවේ.
මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ගරු ඇමැතිතුමා වෙත යොමු කිරීම සඳහා
ප්‍රාථමික කර්මාන්ත යනු ස්වාභාවික සම්පත් ඛනිජ කුෂි දීවර සත්ත්ව පාලන ආදී ශේෂ්ත්‍ර යටතේ ගැනෙන කර්මාන්ත වේ. අප අමාත්‍යාංශ යටතේ ඇති විෂයපතයට සමගාමීව කර්මාන්ත අමාත්‍යාංශය, කුෂිකර්ම අමාත්‍යාංශය, දීවර අමාත්‍යාංශය, ග්‍රාමීය හා පසු සම්පත් අමාත්‍යාංශය සහ පරිසර අමාත්‍යාංශය යටතද ගැනෙන විශාල ආයතන ප්‍රමාණයක් ඇතුළත් වී ඇත. සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය මෙම අමාත්‍යාංශ සමග සම්බන්ධීකරණය වෙමින් අගේදාම වැඩි කරන ක්‍රමවේදයන් හා නවෝත්පාදන පාදක කරගනිමින් ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් සඳහා පෞද්ගලිකංශයට දායකත්වය ලබා දෙයි. එසේම අපනයන ගම්මාන 5500ක් ස්ථාපනය කිරීමද සිදුවේ. ඊළඟ ප්‍රශ්නයට උත්තරේ 2009 සිට 2015 වර්ෂය දක්වා කිසිදු ප්‍රාථමික කර්මාන්තයක් අලුතින් ආරම්භ වී නැත. 2015 සැප්තැම්බර් 21 වැනි දින සිට ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය අලුතින් ස්ථාපිත කර ඇත. වර්තමානයේ සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය කියන්නේ ඒක තමයි. රටේ සියලු අංශයන්හි නිෂ්පාදනය ඉතා පහළ මට්ටමක තිබීම හේතු කොටගෙන ප්‍රාථමික කර්මාන්ත ආරම්භ කිරීම සඳහා අවශ්‍ය කරන අමුද්‍රව්‍ය අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා එම නිෂ්පාදනය වැඩි කිරීමට 2015 වර්ෂයේ කුෂි අපනයන භෝග වගා ව්‍යාපෘති ආරම්භ කරන ලදී. 2015 වර්ෂය අවසන් වන විට අපනයන කුෂි භෝග පැළ 170,000ක්ද 2016 වර්ෂයේ 170,000ක්ද 2017 වර්ෂයේ 250,000ක් වගා කිරීමට කටයුතු කර ඇත. මෙම වර්ෂයේ පැළ 10 කෝටියක් වගා කිරීමට අප කළ සැලසුම් දැනට ක්‍රියාත්මක වෙමින් පවතී. ආ අදාළ නොවේ.
නියෝජ්‍ය කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය, මේ ගරු ඇමැතිතුමා යම්කිසි උත්සාහයක් දරන වැඩ කරන්න ඕනෙකමක් තියෙන ඇමැතිවරයෙකුට මේ නිලධාරීන් විසින් සකස් කරලා දෙන පසුගිය රජයවල්වලට පහර ගහලා තමන්ගේ නොහැකියාව වහගන්න සකස් කරපු උත්තරයක් මේ සකස් කරලා තිබෙන්නේ. දැන් ඒ උත්තරේ ගරු ඇමැතිතුමා පැහැදිලිව කියනවා පසුගිය රජයේ යටතේ ආයතන විශාල සංඛ්‍යාවක් තිබීම නිසා මේ 182 අයවැය යෝජනාව ක්‍රියාත්මක කළේ නැහැ කියලා. එතකොට අයවැය එකනේ සකස් කරනකොට කිසිම වගකීමකින් තොරව තියෙන ආයතන මොනවද කියලා දන්නේ නැතුව අලුතෙන් ආයතන පිහිට ඕනවා කියන වෙලාව මේ ගරු සභාවට අයවැයේ විකාර රූපී යෝජනාවන් ඉදිරිපත් කරනවා. ඉතින් ඒ නිසා මම දැනගන්න කැමති එතුමගෙන් පළවෙනි අතුරු ප්‍රශ්නයේ ලෙස මේ රටේ සමස්ත කර්මාන්ත පද්ධතිය ප්‍රාථමික කර්මාන්තවල විශාල කඩාවැටීමක් තියෙනවා. ඒ කඩාවැටීම නිවැරදි කිරීම සඳහා කර්මාන්ත අමාත්‍යාංශය ගෙන තියෙන පියවර පිළිබඳ මේ ගරු සභාවට පැහැදිලි කිරීමක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා පළවෙනි අතුරු ප්‍රශ්න.
මේක අර කලින් රජයේ කාලේ තිබුණු ආයතන සංඛ්‍යාව වැඩි නිසා මේවා ඔක්කොම අනිත් තියෙන අමාත්‍යාංශවල ඒ ආයතනවලට යොමු කරනවා කියන තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. නමුත් ඉතින් මේකේ මේ தත්ත්වය දැනගත්තට පස්සේ මේ ආයතනවලට මේක අනුයුක්ත කරලා තියෙනවා.
මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ ඔබතුමා ගරු ප්‍රාථමික කර්මාන්ත ඇමැතිතුමාගේ හදිසි අවධානයට යොමු කළ යුතු වෙනවා. ඔබතුමත් පිළිගන්නවා, අපිත් රටත් පිළිගන්නවා මේ රටේ ඉතා විශාල රෙදිපිලි ඇඟලුම් කර්මාන්තයක් තිබෙනවා. මේ රෙදිපිලි ඇඟලුම් කර්මාන්තේ ඇඳුම් බැසීම සඳහා ස්වයන් රැකියාව ලෙස ජීවනෝපාය සලස ගන්න ලක්ෂ ගණන් රෙදි මහන කාන්තාවන් විශාල ප්‍රමාණයක් සිටිනවා. ඒ අය දිරිගැන්වීම සඳහා පසුගිය රජයේ යටතේ ආනයනය කරන රෙදිපිලි වලට කිලෝකට රුපියල් 100ක බද්දක් බරට 90 තමයි සෙස් එකක් අය කළේ. අගෝස්තු මාසේ 16 වෙනිදා ගරු සභාපතිතුමනි මේ ආනයනය කරන රෙදිවල වටිනාකමට 10%ක මාකප් එකක් දාලා ලාභ තීරුවක් එකතු කළා. ඒන උත්තරේට බර 90ත් 100 සෙස් බද්ද රුපියල් 100ක් අය කරලා ඊට පස්සේ 15%ක අලුතෙන් වැට් බද්දක් මේ අගෝස්තු 16 වෙනිදා ඉඳන් ක්‍රියාත්මක වෙනවා. එවිට මේ රෙදිපිලි කන්ටේනරයක් නිදාස් කරගන්න විට ලක්ෂ 22ක් 23ක් 25ක් අලුතෙන් වැඩිපුර ගෙවන්න සිද්ධ වෙනවා. එතකොට මේ කර්මාන්තයේ යෙදෙන අයට අමුද්‍රව්‍ය සපයා ගැනීමේ පිරිවැය විශාල ලෙස ඉහළ යාමෙන් සමස්ත ලංකාවේ රෙදිපිලි නිෂ්පාදකයෝ විශාල අපහසුතාවයකට පත් වෙලා තිබෙනවා. මේක මුළු රටේම කර්මාන්තවලට බලපාලා තියෙන ප්‍රශ්නයක්. ඒ වගේම අගෝස්තු 16 වෙනිදා පිටරටින් ගෙන්වන දැවවලටත් 15%ක බද්දක් පනවලා තියෙනවා. දැව කර්මාන්තයේ ගත්තොත් අපේ රටේ වන වගාව වැඩි කරන්න ජනාධිපතිතුමා ක්‍රියා කරනකොට පිටරටින් ගෙන්වන දැව සඳහා අපේ ආණ්ඩු කාලේ බදු අඩු කළේ වනේ ආරක්ෂා වෙන්න ඕනේ අන්ද මෙහි ගස් කපන එක නැති වෙන්න ඕන නිසා. දැන් කිසිම ගහක්වත් ඉතුරු වෙන්නේ නැහැ. 15%ක් බදු දැම්මහම පිටරටින් ගෙන්වන දැවොල්ට ලංකාවේ තියෙන ඔක්කොම වනාන්තර ටික මිනිස්සු හොරෙන් හරි කපලා තමන්ගේ පාවිච්චියට ගන්නවා. මෙය ඊට අදිසි අවශ්‍යතාවයක් ලෙස සලකලා මේ දැවවලට හා රෙදිපිලි වලට පනවලා තියෙන අලුත් වැට් බද්ද පිළිබඳ ගරු ඇමැතිතුමාට ගිහිල්ලා මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කරන්නටයි කියලා මම ඉල්ලා සිටින්න කැමති වෙනවා.
ගරු ඇමැතිතුමා,
ඒ ගැන අපි ඇමැතිතුමාගේ අවධානයට යොමු කරනවා. අපි දැනටමත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම් රැස්වීමේ මේ කාරණා කීපයක් සාකච්ඡා කරා. අදාළ අමාත්‍යවරුත් සමග ඒ සාකච්ඡාව ඉදිරියට යනවා.
බොහොම ස්තුතියි. ප්‍රශ්නාංක 2 ගරු වෛද්‍ය නලින්ද ජයතිස් මහතා.
මම අහනවා. මම පිළිතුරු දෙනවා.
ගරු ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන්
ඇසීමට. පිළිතුරු දෙනවා නියෝජ්‍ය කතානායකතුමනි. ගරු නලින්ද ජයතිස් මහතුමාගේ ප්‍රශ්නයට පිළිතුර ආයක මාතර බෙලියත්ත දුම්රිය මාර්ගයේ දිග කිලෝමීටර 26.75 2 එහි ඉදිකිරීම ආරම්භ කළ දිනය 2013.81 එහි ඉදිකිරීම වියදම කොපමණද ඇමරිකන් ඩොලර් මිලියන 278.2 4 මාතර සිට බෙලියත්ත දක්වා ඉදිකරන දුම්රිය ස්ථාන සංඛ්‍යාව උමං මාර්ග සංඛ්‍යාව පාලන් සංඛ්‍යාව හා ඒවාට යන වියදම් වෙන්වෙන් වශයෙන් කොපමණද දුම්රිය ස්ථාන 4 කැකුණුදුර බඹරැන්ද වවුරු කන්නල බෙලියත්ත උපදුම්රිය ස්ථාන 2 පිළදුව වෙහෙරහේන උමං මාර්ග 2 එකක් මීටර 616ක් තියෙනවා. අනිත් උමං මාර්ගයේ මීටර 267යි. පාලම් සංඛ්‍යාව 6යි. නිල්වලා 1 පාලම, නිල්වලා 2 පාලම, බඹරැන්ද, වත්තේගම, පරණ වත්තේගම දිගුව, වවුරු කන්නල, වෙරළගොඩ, ඉහළගොඩ, සීනිමෝදර ඔය නම්බර 1, සීනිමෝදර ඔය නම්බර 2, සීනිමෝදර ඔය නම්බර 3, බෙලියත්ත පාලම සමස්ත පාලම්වල මුළු දිග මීටර 3754යි. ඒ අනුව එම දුම්රිය මාර්ගයේ කිලෝමීටරයක් ඉදිකිරීමට වැය වෙන වියදම ඇමරිකන් ඩොලර් මිලියන 10.4යි. 6 ඉදිකිරීම අවසන් කිරීම නියමිත දිනය 2018.10.26. 7 එම ඉදිකිරීම සිදු කරන කොන්ත්‍රාත් සමාගම කරේද චයිනා නැෂනල් මැෂිනරි ඉම්පෝර්ට් ඇන්ඩ් එක්ස්පෝර්ට් කෝපරේෂන්ස් සමාගම ආ නොයසේ නම් මන්ද පැන නොනගි.
හොඳයි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය කරුණ නියෝජ්‍ය කතානායකතුමනි, ඔබතුමා කියන ආකාරයට මේ කිලෝමීටර් 26.75ක් ඉදි කරන්නට ඇමරිකානු ඩොලර් මිලියන 278.2ක්, ඒ කියන්නේ ඩොලර් මිලියන 10.4ක් යනවා එක කිලෝමීටරයකට රුපියල් කෝටි 166ක් ආසන්න වශයෙන්. දැන් පහුගිය කාලයේ ඉදිකිරීම ආරම්භ කරන ලද මේ දුම්රිය මාර්ග වලට මේ ගියපු අධික වියදම් සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යාංශය හැටියට ඔබතුමාලා සෑහීමකට පත් වෙනවද? ඒ වියදම් සාධාරණයි කියලා කියනවද?
අන්තුමා, වියදම් සාධාරණ අසාධාරණකම නෙමෙයි ප්‍රශ්නේ. මේ රටේ අපේ මේ සියල්ලම අපි ණය අරගෙන කරන ඒවා. ඒ නිසා පසුගිය කාලේ ගිය වියදමට වඩා වෙනස් වෙන්න පුළුවන් ඩොලරේ අගය වෙනස් වීම මත. කෙසේ වෙතත් දුම්රිය මාර්ග ලංකාවේ කිලෝමීටර් 1562යි තියෙන්නේ. මේ මාතර කතරගම දුම්රිය මාර්ගය ඉදිකිරීම අපි කිලෝමීටර් 120ක් තමයි මුළු සමස්ත දිග ප්‍රමාණය. ඉතින් මේකෙන් කොටසක් තමයි මේ තියෙන්නේ. ඉතින් කෙසේ වෙතත් මේ දැන් වර්තමාන තත්ත්වය අනුව ඔය ඔබතුමා කියන 1 කිලෝමීටරයකට ඒ යන මුදල වැය වෙනවා. කෙසේ වෙතත් සමහරට ඒ දවස්වල ඔබතුමාලත් කතා කළා ඇයි මේක දුම්රිය දෙපාර්තමේන්තුවෙන් කරන්නේ නැත්තේ කියලා. ඒ දුම්රිය දෙපාර්තමේන්තුවෙන් කරන්න අපිට ඒ අවශ්‍ය සියලුම යන්ත්‍ර සූත්‍ර සහ ඒ යටතල පහසුකම් නොමැතිකම තමයි ඒකට ප්‍රධාන හේතු වෙලා තියෙන්නේ. ඒකට සමහර විට ඔබතුමාලා සමහරට කියනවා පැරැලිය ඒ දුම්රිය අනුතර වෙලාවේ දුම්රිය දෙපාර්තමේන්තුවෙන් දුම්රිය මාර්ගය හැදුවා. ඇයි එහෙමනම් එහෙම කරන්න බැරි කියලා. කෙසේ වෙතත් මෙම බෙලියත්ත දක්වා මේ මාර්ගය දීලා තියෙන්නේ පසුගිය රජ 2013 ටෙන්ඩර් කැඳවල ලබා දීලා තියෙන්නේ.
දෙවනි අතුරු ප්‍රශ්න හැටියට අහගන්න කැමති ප්‍රවාහන අමාත්‍යාංශයම අදාළව දැනට ප්‍රවාහන අමාත්‍යාංශයේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් විසින් කරගෙන යන මෝටර් රථ ලයිසන් කිරීමේ කටයුතු පරීක්ෂාව මෝටර් රථ පරීක්ෂකවරුන්ගෙන් ඉවත් කරලා පෞද්ගලික අංශයට ලබා දෙන්න කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා තියෙනවද? අපිට දැනගත්ත විදිහට නම් ඒක 75% පෞද්ගලික අංශයට මෝටර් රථ පරීක්ෂාව ලබා දෙන්නට කටයුතු කරනවායි කියන එක තමයි ආරංචි තියෙන්නේ. එවැනි කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා ලංකා ඔටෝමොබයිල් සංගමය වැනි ආයතනයකට ලබා දෙන්න කටයුතු කරනවාද කියලා බුදුහාමි දැනගන්න කැමතියි.
විශේෂයෙන්ම මෙවැනි කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා තියෙනවා. ඒ 75% නෙමෙයි. ඒ ලංකා ගමනාගමන මණ්ඩලයටත් ඒ වගේම ඔටෝමොබයිල් සංගමයටත් තමයි ඒ 125ක් අපි ලබා දීලා තියෙන්නේ. 125ක් තුනේ මුලින් අපි 105ක් තමයි ලබා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද මේ මේට ප්‍රශ්න වෙලා තියෙන්නේ විශාල අක්‍රමිකතා සිදු වෙනවා. ඒ වගේම මේ මෙයින් මම ඒ ඔටෝමොබයිල් සමාගමත් සමග සාකච්ඡා කළා. මේක ලංකා ගමනාගමන මණ්ඩලයටත් ලබා දෙනවා. ඔවුන් දැන්ට අපිට කියන්නේ මේ මේක ලබා දුන්නත් අපිට මේක කරන්න බෑ. මොකද මේක ඉතාමත්ම අඩු මුදලක් තමයි අපිට ලැබෙන්නේ. ඒ මුදලට කරන්න බෑ කියන එකත් ඒගොල්ලෝ කියනවා. කෙසේ වෙතත් මේක මේ සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ දැනට තියෙන යම් යම් අක්‍රමිකතා ඔබ කවුරුත් දන්නවා. මේ මෝටර් රථ මේ පරීක්ෂකවරුන් පිළිබඳ තියෙන ප්‍රශ්නේ සහ මේ අධික ඉල්ලුම නිසා මෙය ඒ ඉන්න පරීක්ෂකවරුන්ටත් කරන්න බැරි තත්ත්වයක් නිසා තමයි මේක කරන්නේ.
તો ඔබතුමා ප්‍රශ්න දෙකක් ඇහුවා. සුනිල් හඳුනනතුමා
දූෂණයක් තියෙනවා නම් අඩුපාඩුකම් තියෙනවා නම් අඩුපාඩුකම් નિවර්දි කරනවා මිසක දැන් අඩුපාඩුකම් નિවර්දි කරන්න පෞද්ගලිකංශයට ලබා දෙන එකෙන් උත්තරයක් නැහැ කියලා ඔබතුමාම නම්බර් ප්ලේට් ප්‍රයිවට් කරපු අවස්ථාවේ ඒ කියන්නේ කාරණාවේදී ඔබතුමාම කිව්වා නම්බර් ප්ලේට් ප්‍රයිවට් කිරීමේ කොන්ත්‍රාත් එක ගන්න එන කට්ටියත් ඇමතුමාටයි නියෝජ්‍යමතුමාටයි ගණන් දෙන්න එනවා කියලා. කොමිස් දෙන්න එනවා මම නම් එපා කිව්වා කියලා. මම නම් එපා කිව්වා කියලා ඔබතුමාම ප්‍රසිද්ධියේ කිව්වා. ඉතින් එහෙමනම් ඕකත් ඊළඟට වෙන්න පුළුවන් දේ තමයි ඔය ටෙන්ඩරේ ගන්නත් ඇමතුමායි නියෝජ්‍යමතුමායි හොයාගෙන එන්න පුළුවන්. අර අනිත් දූෂණේ වගේම ඒකත් මහා පරිමාණ දූෂණයක්.
කොහොමුණත් අපේ රජය යහපාලන රජයක් අපේ දූෂණ වෙන්න ඉඩ තියන්නේ නැහැ. කෙසේ වෙතත් මේ පිළිබඳව මම සාකච්ඡා කළා. අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ මේ ජනතාවගේ තියෙන ඒ ප්‍රශ්න විසඳීම සහ ඔවුන්ට තියෙන අපහසුතාවේ වැළැක්වීම. විශේෂයෙන්ම ලංකා ගමනාගමන මණ්ඩලයටත් මේ සඳහා අවස්ථාව ලබා දීලා තියෙනවා. මේක මෙය සාමාන්‍යයෙන් නියම ව්‍යාපෘතියක් විදිහට තමයි කරන්නේ. ඉන්පසුව ඒකේ සාර්ථකභාවය අනුව තමයි තීන්දුව කරන්නේ.
අර වාස්දේව නායක මන්ත්‍රීතුමා පැහැදිලි කරගන්නේ මන්ද බලපො
නම් පැහැදිලි කිරීමක් ලබා ගන්න මේ බෙලියත් දක්වා දුම්රිය මාර්ගයේ දීර්ඝකිරීමේ ප්‍රශ්නේ වියදම් ගැන විගණකාධිපතිතුමාගේ වාර්තා අනුව මොනවද තිලිවි තිබෙනවාද 1 2 ගරු හඳුන් නැති මන්ත්‍රීතුමා අසු ප්‍රශ්නයට අදාළව බඳවා ගත යුතු මේ මෝටර් රථ බලපත්‍ර නිකුත් කිරීමේ පරීක්ෂකවරු අවශ්‍ය සංඛ්‍යාව බඳවා නොගන්නේ ඇයි
නොගන්නේ නැහැ. අපි බඳවා ගන්නවා. ඒ පිළිබඳව දැන් සියල්ලම වැඩකටු සකස් කරලා තියෙනවා. ඉදිරියේදී බඳවා ගන්නවා. ඒ වගේම මාතර බෙලියත්ත දුම්රිය මාර්ගය පසුගිය රජයේ කාලේ තමයි ලබා දීලා තියෙන්නේ ඉදි කිරීම සඳහා ඩොලර් මිලියන 252ක් ඒ මුදල වැය වෙන්නේ ඒ කාලේ ඒ ගත තීන්දුව නිසා.
බොහොම ස්තුතියි. ගරු උදේ ප්‍රභාත් ගමන් පිළ මන්ත්‍රීතුමා.
ආනෝ ගරු කතානායකතුමනි.
ගරු අග්‍රමාත්‍යතුමා ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු පිළිබඳ මාතෘකාවට
ගරු නියෝජ්‍ය කතානායකතුමනි පිළිතුර අයන් 1 රුපියල් 80,18,901.78යි අයන් 2 ඇමුණුම එක ලෙස ඉදිරිපත් කරමි ගරු මන්ත්‍රීතුමා මේ නම් කියවන්න ඕනද අවශ්‍ය නැහැ අයන්න තුන දේශපාලන පක්ෂ නියෝජනය කරමින් හා සිවිල් සමාජය නියෝජනය කර ගනිමින් මෙම කමිටුව පත් කර ඇත. අයන්න හතර බුද්ධාගම ඇතුළු අනිකුත් සියලුම ආගම් සම්බන්ධයෙන් මෙම කමිටුවේ සියලුම සමාජිකයන් කටයුතු කර ඇත. අයන්න අදාළ නොවේ.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, හතරවෙනි ප්‍රශ්නේ මම අහලා තියෙන්නේ බුද්ධාගම පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති දෙවන පරිච්ඡේදය ඒ අයුරින්ම පවත්වා ගත යුතුයයි ඔය සමාජිකයන් 19 දෙනාගෙන් කී දෙනෙක් නිර්දේශ කර ඇද්ද? ඔබතුමා මේ ප්‍රශ්නෙට පිළිතුරක් දුන්නේ නැහැ. මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ විදිහට හරි ඒකට උත්තරයක් දෙන්නකෝ.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන්ම පහුගියදා අග්‍රාමාත්‍යතුමා අනුකමිටුවේ අතුරු වාර්තාවක් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා. ඒක විශේෂයෙන්ම සඳහන් වෙනවා බුද්ධාගමට තියෙන ප්‍රමුඛස්ථානයේ අයුරුන්මත්, ඒ වගේම බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම යුත්තේ කියලා ඒ වගන්ති අනිකුත් ආගම් ආරක්ෂා කරමින් අපි ඉස්සරහට ගෙනියනවායි කියලා ඒ අතුරු වාර්තාවේ අපි සඳහන් කරා. ඉතින් ඒ හින්දා විශේෂයෙන්ම අපි උදය ප්‍රභාත් ගම්මන්පිල ගරු මන්ත්‍රීතුමාට මතක් කරලා දෙන්න ඕනේ, මේ බුද්ධාගම ප්‍රමුඛස්ථානය සහ ආරක්ෂා කිරීම පිළිබඳව ව්‍යවස්ථාවට දැම්මේ එදා 1978 අතිගරු ජයාත් ජයවර්ධන ජනාධිපතිතුමා, විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂය හැටියට අපි හැම වෙලාවෙම මේ පිළිබඳව කටයුතු කරලා තියෙනවා. විශේෂයෙන්ම එතුමා බුද්ධාගම ආරක්ෂා කරගන්න ඕන නම් එතුමාට අපි මතක් කරලා දෙනවා, එතුමල්ලගේ පහුගිය රජයේ සමයේ දල්දා මාලිගාව වටේ අර බේබිලා රේස් පැද්ද වෙලාවේදී ඔබතුමා ඕක ගැන පොඩ්ඩක් කියෙව්වනම් මං හිතන්නේ ඊට වඩා හොඳ තත්ත්වයකට ඕගලන් ඉන්නවා. නමුත් මං හිතන්නේ අද වෙනකොට අපි බුද්ධාගම විතරක් නෙමෙයි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරලා තියෙනවා. ඕගලන්ට ඕන තරම් විරෝධතා දක්වලා ඕන තරම් පාරවල් වල ඇවිද්දලා රැට වුණත් කොළඹ නවතින්න පුළුවන්. හැබැයි මිනිස්සු ගේන්න බැරි නම් අපිට කරන්න දෙයක් නැහැ. ඒ හින්දා මේ කොළඹ වටලනවායි කිව්වා. නමුත් ගිහිල්ලා වැටළුවේ ලේක් හවුස් වටරවම විතරයි වැටළුවේ. ඉතින් ඒ හින්දා අපිට කරන්න දෙයක් නැහැ. ඒ හින්දා දැන් කියනවා ආයමත් මහනුවරින් පටන් ගන්නවලු. නමුත් ඉතින් ඔව් මේක අහගන්නකෝ. ඉතින් අහගන්න
මාගේ දෙවෙනි අතුරු ප්‍රශ්නයක් තියෙනවද?
නියෝජ්‍ය කතානායකතුමනි, ගරු අමාත්‍යතුමා තමන්ගේ දන්නාකම ප්‍රදර්ශනය කරන්න හදලා නොදන්නාකම ප්‍රදර්ශනය කරා. පළවෙනි දේ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දුන්නේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා නෙවෙයි, 1972 ව්‍යවස්ථාවට අඩංගු කළේ ලංකා සම සමාජ පක්ෂ හිටපු නායක ආචාර්ය කොල්ලිනාද සිල්වමැතිතුමා. දෙවෙනි කාරණේ, ඔබතුමා සඳහන් කරන ආකාරයට අගමැතිතුමාගේ වාර්තාවක් මේකේ නැහැ. මේ කමිටුවේ 19 දෙනා අතර අගමැතිතුමා නැහැ. ඔබතුමා දන්නේ නැත්නම් දැනගන්න, ඔබතුමා රටේ සියලුම පක්ෂ නියෝජනය වෙමින් සමාජයේ නියෝජනය වෙමින් මේ කමිටුව පත් කළා කිව්වට 19 දෙනාගෙන් දෙන්නයි බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙන වගන්ති ඒ අයුරින් තියාගන්න ඕනි කිව්වේ. තමුන්නාන්සල සමාජයේ නියෝජනය වෙන ආකාරයට කමිටුවක් පත් කරා නම් අගමැතිතුමායි ජනාධිපතිතුමායි කමිටු වාර්තාව පිළිගන්නේ නැහැයි කියලා
ඔබතුමාගේ ප්‍රශ්නය අහන්න.
මෙතුමා ප්‍රශ්නෙට උත්තරේ දන්නේ නැමව එතුමාට උත්තරේ කියලා දෙනවා. පව් එතුමා
ප්‍රශ්නය අහන්න.
එතුමාට දැන් අපි කියලා දෙනවා. එතුමා ඉතින් ඉන්නේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා බුද්ධාගම ප්‍රමුඛස්ථානය දුන්නා. කමිටුවේ අගමැතිතුමා හිටියා. අගමැතිතුමා තමයි මේ නිර්ණායක ගෙනාවේ. පට්ටපල් බොරුගරු එමෙතුමනි. මේ ගරු සභාව මෙව නොම ගෙවන්න එපා.
ඔබතුමා අවසන්.
මේ ප්‍රශ්නේ තමයි.
නෑ, ආයෙ අහන්න දෙන්න අවස්ථාවක් නෑ. ඔබතුමා කතාවක් කරනවා.
තාම ඇව්වේ නෑ ගරු නියෝජක
තනතුර.
ප්‍රශ්නේට තියෙන්න ඕනේ වචන ගානේ සීමාවක් තියෙනවද? නොදන්නකමට අහන්නේ.
කරුණාකරලා
ප්‍රශ්නේ. මගේ අතුරු ප්‍රශ්නේ වචන සීමාවක් තියෙනවද? මගේ මේ දිග ප්‍රශ්නයක් අහන්න යන්නේ.
ඔබතුමා අහන්නකො ප්‍රශ්නේ.
සීමාවක් තියෙනවද නැති කියලා තමයි ප්‍රශ්නේ කෙටි කරගත හැකි.
කෙටි කරලා අහන්න. හරි.
වචන ගානේ මොකද සීමාව? අතුරු ස්ථාවර නියෝග අනුව.
ප්‍රශ්නෙට ඔබතුමා කරුණාකරලා ප්‍රශ්නය අහන්නකො.
ඔබතුමාත් දන්නේ නැහැ මලකෙලිය අපේ අමුතුතුමත් දන්නේ නැහැ. ඔබතුමා රීති දන්නේ නැහැ. අපි කොහොමද කියන්නේ මේ වැඩේ කරන්නේ? අපි ආනවා ඔබතුමාගේ නැවත වතාවක් ඔය කමිටුවේ හිටිය 19 දෙනාගෙන් කී දෙනෙක් බුද්ධාගම පිළිබඳ දෙවන පරිච්ඡේදය ඒලෙසම පවත්වාගෙන යෑමට නිර්දේශ කර ඇද්ද?
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද උදේ මං හිතන්නේ මෙතුමා වැරදි පැත්තකින් නැකිටලා ඇවිල්ලා දැන් මේ ප්‍රශ්න මේ වයර් පැටලිලා. නමුත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ රජය විසින්
මේ රජය විසින්
මේ රජය විසින් දැයිද මගිතන්නේ මේ අර වෛද්‍ය මේකට ඇරිය නම් හරි පොඩ්ඩක් ඔළුව මේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ රජය විසින් කිසිම වෙනස්කමක් විශේෂයෙන්ම බුද්ධාගමට තියෙන ප්‍රමුඛ ස්ථානය ඒ වගේම බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමට කිසිම වෙනස්කමක් කරන්නේ ඒ අවුරුද්දම පවත්වාගෙන යනවායි කියලා අපි වගකීමෙන් කියනවා
බොහොම ස්තුතියි ප්‍රශාංක 4 ඔනරබල් ඩග්ලස් දේවානන්ද සමාජ යටි සවිබල ගැනීම අමාත්‍යමානේ ඇසීමට
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම සභාවට දැනුම් දෙන්න කැමැති අපි හිතාමත් ඉක්මනින් පාර්ලිමේන්තුවට අපි ඉදිරිපත් කරනවා නව ව්‍යවස්ථාවේ දල කෙඩු පතක් ඉතාමත් ඉක්මනින් ඉදිරිපත් කරනවා නෑ අපි ඉදිරිපත් කරනවා ඒතොර බලා ගන්න පුළුවන්
හොඳයි බොහොම සුදුයි අමතක
අපි ඉදිරිපත් කරනවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ඒකට විවාදයක් දෙනවා දවස් දෙක තුනක
ඔනබ ඩග්ලස් සේවනන්
කන්ඩ්‍රේන් ගෞරව ප්‍රති සභානායක අවකලේ
නියෝජ්‍ය කතානායකතුමනි සමාජ සවිබල ගැනීම මැමෙත්තුමා සති දෙකක් කල් ඉල්ලනවා
ප්‍රශ්නාංක 5 ගරු හේෂා විතාන සෝරි
අහන ගරු නියෝජ්‍ය කතානායකතුමනි
You have to give me a minute. Yeah, can you repeat that again, please?
கேள்வி கேட்கப்பட்டு ஒரு வருடங்கள் கடந்து விட்டது. One year passed when this question was raised.
Can the Honorable Minister...
Two weeks time.
Aika Varshya Didat Dahaya.
Garu with Dinesh Gunadhar Mantuma.
Honorable Douglas Devananda was also present. I was also present at the steering committee yesterday. There were no decision to present a draft constitution to the parliament. Only a report of the experts was being considered to be presented. So let the leader of the house not mislead parliament. Honorable it's a leader. Matter of constituent assembly.
අන්දුව
සූදානම් වෙලා හිටිය
තියෙනවා. ආලා කෙඩු පතක් ඉදිරිපත් කරන්න මේ අය විරුද්ධ නම් මට කරන්න දෙයක් නැහැ. ආණ්ඩුව සූදානම්. We are ready.
බොහොම ස්තුතියි. ගරු හේෂා විතානගේ මන්ත්‍රීතුමා ගරු
මහනුවර නියෝජ්‍ය
කතානායක සෞඛ්‍ය පෝෂණ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය ඇසීමට
ගරු නියෝජ්‍ය කතානායකතුමනි ආයක 2010 607යි 2011 569යි 2012 536යි 2013 585යි 2014 557යි 2015 566යි 2016 484යි 2017 507යි 2018 මේ දැක්කා 201යි දෙක රත්නපුර ප්‍රාදේශ සභාව රත්නපුර නගර සභාව පැල්මඩුල්ල කහවත්ත කොළොන්න බලංගොඩ ඇහැලියගොඩ කලවාන නිවිතිකල ගොඩකවෙල ඇලපාත වැලිගේපොළ ඉඹුල්පේ ඕපනායක අයගම කිරිල්ල ඇඹිලිපිටිය කුරුවිට 3 ක්ෂය රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ලය චිකිත්සාගාරයේ රත්නපුර මහරෝලා ආසන්නයේ පිහිට ඇත ක්ෂය රෝග නිర్ణය ප්‍රතිකාරය හා රැකබලා ගැනීම සඳහා රත්නපුර මහරෝලාවේ සේවය කරන ලය රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයාගේ දායකත්වයෙන් ලබා දීම සිදුවේ ලයරෝහට අනුබද්ධව ෂෙරෝගින්ගේ පාසුව සඳහා ශාකා සායන කහවත්ත බලංගොඩ ඇඹිලිපිටිය කලවාන ඇහැලියගොඩ ආයතනවල පවත්වාගෙන යනු ලැබේ. දිස්ත්‍රික් ෂයරෝග මර්ධන සායන වෛද්‍ය නිලධාරියෙකු වන දිස්ත්‍රික් ෂයරෝග මර්ධන නිලධාරියෙකු යටතේ පාලනය වේ. එම සායනයේ වෛද්‍ය නිලධාරීන්, හෙද නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, මහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පීන්, ඖෂධවේදීන්, ඖෂධ සංයෝජකයන් විකිරණ ශිල්පීන් හා සහායක සේවකයන්ගෙන් සමන්විත වේ. ඔවුන් රෝග නිශ්චය, රෝග ප්‍රතිකාර සඳහා රෝගීන් රැකබලා ගැනීම පිළිබඳව මනා පුහුණුවක් ලබා ඇත. රෝගීන්ගේ පහසුව සඳහා රත්නපුර මහරෝවල කවහවත්ත කලවාන ඇඹිලිපිටියේ කිරියල්ල ගොඩකවෙල ඇහැලියගොඩ රෝහල් සහ කුරුවිට බන්ධනාගාරය යන ආයතනවල සෙමපට්ල පරීක්ෂණ මධ්‍යස්ථාන පිහිටුවා ඇත. ඒ ප්‍රදේශවල සිටින සැක කටයුතු රෝගීන් එම සෙමපට්ල පරීක්ෂණ මධ්‍යස්ථාන වෙත යොමු කිරීමෙන් ක්ෂය රෝගීන් ඉක්මනින් හඳුනාගෙන ප්‍රතිකාර ලබා දේ. ඍජු නිරීක්ෂණ ප්‍රතිකාර ක්‍රමයේ අර්ථයේ රෝගීන්ට ආසන්නතම ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් ඖෂධ ලබා දීම සිදුවේ. ඊට අමතරව වතු ආශ්‍රිතව පෞද්ගලික ආයතනවල ක්ෂය රෝග හඳුනා ගැනීම හා දැනුවත් කිරීමේ වැඩසටහන් වසර පුරාම ක්‍රියාත්මක කිරීම සිදු කෙරේ. හඳුනාගත් ක්ෂය රෝගීන්ට ප්‍රතිකාර කිරීම සෞඛ්‍ය අධ්‍යාපනය ලබා දීම සහ පසුවිපරම් කිරීම මාස 6 සිට අවුරුද්ද දක්වා ක්‍රියාත්මක වේ. ශේරෝගීන්ගේ ආශ්‍රිතයන් පරීක්ෂා කර ශේරෝග වැළඳී නොමැති අය පසු විපරම් කිරීම නිසි පරිදි සිදු කෙරේ. රත්නපුර දිස්ත්‍රික්කයේ පදිංචි අලුතින් හඳුනාගත් රෝගීන් ලියාපදිංචි කිරීම දෛනිකව සිදු කෙරේ. ප්‍රතිකාර පැහැර හරින රෝගීන් සොයාගෙන නැවත ප්‍රතිකාර සිදු කිරීම සිදුවේ. බහු ඖෂධ ප්‍රතිරෝධන ශේරෝගීන්ට ප්‍රතිකාර කිරීම සහ ඖෂධ නිසා ඇතිවන සංකූලතා නිසා රෝගීන් නැහැලියකොට රෝහලේ රෝහල්ගත කර ප්‍රතිකාර කිරීම සිදු කෙරේ. ශේරෝගීන් සඳහා සමාජ සේවා අරමුදලෙන් ලැබෙන රුපියල් 500ක මුදලක් රෝගීන්ට ලබා ගැනීම සඳහා අදාළ නිර්දේශය මෙම අමාත්‍යාංශ මගින් ලබා දේ.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු ඇමතිතුමාට ස්තුතිවන්ත වෙනවා සාර්ථක පිළිතුරක් ලබා දීම සම්බන්ධව. මම මේ ප්‍රශ්නේ යොමු කරන්න ප්‍රධාන හේතුව වෙන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම නියෝජනය කරන රක්වාන මැතිවරණ කොට්ටාසේ රක්වාන ප්‍රදේශයේ වතු ආශ්‍රිතව මේ රෝගය යම් වැඩිවීමක්. හැබැයි ඔබතුමා අමාත්‍යාංශයේ භාරගත්තට පස්සේ යම් ප්‍රතිශතාත්මක අඩුවීමක් තිබුණත් අපේ ප්‍රදේශයේ මේ රෝගී තත්ත්වය හිසේසුවීමක් තියෙන නිසා මේකට අවශ්‍ය පහසුකම් සපයන්න රෝහල්වල ඒ පහසුකම් ටික නැගරුව ඇමතුමනි. දැන් මම නියෝජනය කරන පළාත් රෝහල් තුනක් තියෙනවා. මම ඒ ප්‍රදේශයේ ගොඩකෙල රෝහල, ඒ වගේම රම්වල රෝහල, රක්වාන රෝහල කියන මේ රෝහල්වල පළාත් රෝහල් මේ තුනම මේ රෝහල්වල විශේෂයෙන් මේ රෝගයට වගේම මූලික සෞඛ්‍ය පහසුකම් දෙන්න අවශ්‍ය පහසුකම් වන්න. දැන් ගිලන් රථ ගත්තොත් එහෙම අවුරුදු 20කට 25කට වඩා පැරණි ගිලන් රථ තියෙන ගොඩකෙල වගේ රෝහල්වල මම ඔබතුමාගේ අවධානයට යොමු කරන්න කැමති මේ පළාත් රෝහල්වල ප්‍රශ්නෙට ප්‍රධාන හේතුව තමයි ගරු ඇමතුමනි පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයා සබරගමු පළාතේ මහා ඇමතිවරයා විදිහට එතුමා කෑගල්ලට එන සියලුම සම්පත් ටික ලබා දීලා අද වෙනකොට රත්නපුර දිස්ත්‍රික්කය තුල ඒ ලබා දෙනවට පහසුකම් අව මට්ටමක තියෙනවා. මේක සමපාත කරන්න අමාත්‍යාංශ විදිහින් යම් පියවරක් ගන්න පුළුවන්ද? ඒ වගේම මේ ප්‍රාදේශීය රෝහල්වල මේ තියෙන ගැටලුව මම හිතන ඔබතුමා මධ්‍යම රජයේ මගින් පාලනය රෝහල්වලට අවශ්‍ය පහසුකම් ඕනට වඩා දීලා තියෙනවා. මේ පළාත් රෝහල්වල මේ තියෙන ගැටලුව වෙනුවෙන් කුමන පියවරක් ගන්න බලාපොරොත්තු වෙනවද කියලා දැනගන්න කැමතියි.
මෙහෙමයි, ඔබතුමා කියන රක්වාන ප්‍රදේශයේ ෂේ රෝගීන් හඳුනාගෙන නැහැ. ඒකයි. හැබැයි ගොඩකවෙල ප්‍රදේශයේ තියෙනවා. හරි, අනිත් එක මේ රෝහල් වලට ඔක්කොටම මම මුදල් වෙන් කරලා තිබෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ සියලුම රෝහල් වලට පළාත් සභාව කියලා නැහැ. මොකද ගියා මම 2016 බිලියන 3ක් මගේ මුදල් වලින් දුන්න පළාත් සභා රෝහල් වලට, ඊට පස්සේ බිලියන 5ක් දුන්න 2017 දී. ඒ නිසා අපි වෙන් කිරීමක් නැහැ. මේ පළාත් ඇමතිවරුත් එක්ක සාකච්ඡා කරලා මාස 3කට වරක් අපි ඒ අවශ්‍ය දේවල් ලබා දෙනවා. ඒ වගේම ගිලන් රථ 650ක් දැන්ට ලංකාවට එමින් පවතිනවා කොටසෙන් කොටස. ඒ අනුව මේ සියලුම හඳුනාගෙන තියෙනවා ගිලන් රථ අවශ්‍ය ස්ථාන අපේ ඉල්ලලා තියෙනවා. ලංකාවේ තියෙන රේකී අමාත්‍යාංශය පළාත් සභාවේ සියලුම ඒවට එන අවුරුද්ද මැද වෙනකොට ඒ සියලුම 650ම ගෙනල්ලා ඒ සියලුම ගිලන් රථ අපි ලබලා දෙනවා. ඔබතුමාට කියන්න පුළුවන් නම් තව මොනවා හරි අඩුපාඩුකම් තියෙනවද කියලා අපිට පළාත් අමාත්‍යාංශයෙන් දීලා තියෙන අඩුපාඩු සකස් කිරීමේ වැඩපිළිවෙල කරගෙන යනවා. මොකද මම හිටපු පළාත් ඇමතිවරයා මහා ඇමතිවරයාත් එක්ක මම දවසක්ම ගමන් කරා ඔය හැම රෝහලකටම ගිහිල්ලා බලලා ඒ මුදල් වෙන් කරා ඒවා ඔක්කොම හදන්නට.
හරි, නයින් ජයදීස් මහත්මයා
ඔබතුමා ඉද දෙනවා.
නයින් ජයදීස් ගරු මහත්මයා, නලින්ද ජයතිස්ස ගරු මන්ත්‍රීතුමාගේ මයික්‍රෝ.
හරි, ඇමතුමා මේ මම අහන්නේ සයිටම් රෝහල සම්බන්ධ දැන් මතුවෙලා තියෙන තත්ත්වය. සයිටම් රෝහල ගැන දැන් ඔබතුමා ජනාධිපතිතුමා සහභාගි වෙලා ත්‍රිපාර්ශ්වික ගිවිසුමක් අත්සන් කරා ඒ ආයතනයේ හිමිකාරීත්වය සෞඛ්‍ය අමාත්‍යාංශ සහ මහජන බැංකුව අතරේ. ඊට පස්සේ ඔබතුමාම දන්නවා ඒ ආයතනය විසින් එක්වරක පුවත්පත් දැන්වීමක් දැම්මා ඒ ආයතන මේ රෝහල විකිණීම සම්බන්ධයෙන්. දැන් කැබිනට් කාරක සභා අනුකමිටුවක් පත් කරලා තියෙනවා ඒ රෝහල නැවත ශ්‍රී ලංකා ගුවන් හමුදා රෝහල බවට පත් කරගන්න. මම දැනගන්න කැමතියි දැන් මේ පහුගිය අවුරුද්ද තුල ගත වෙච්ච ඒ කාලෙදී දැන් මේ රෝහල 100%ක් රජයේ රෝහලක්ද, එහෙම නැත්නම් තවමත් එහි හිමිකාරීත්වය එයාට තිබෙනවාද, එයාට ඕන අවස්ථාව විකුණන්න පුළුවන්ද, එහෙම නැත්නම් මොකද්ද මේ දැන් තියෙන තත්ත්වය කියලා?
ඔහල දැනට පවතින්නේ තනිකරම රජයේ රෝහලක් විදියට. ඒක අපි මේ ජයවර්ධනපුර රෝහල වගේ එතන අපි නිලධාරි මණ්ඩල මේ මොකද අධ්‍යක්ෂක මණ්ඩලයක් දාලා තමයි කරන්නේ. එතකොට ඒක ඉතා හොඳින් පවත්වාගෙන යනවා. ඒ රජයේ මුදල්ලුත් නැතුව අපි දිගටම දැන් ඒ රෝහල පවත්වාගෙන යන්නේ ක්‍රියාත්මක කරනවා. එකම වැඩේ තියෙන්නේ මේකේ තවම අවසාන ගිවිසුම ගත කරලා නැති හින්දා සියලුම සේවකයන් ඒකට ලබා දීමේ අපහසුව තියෙනවා. ඒක ලබා දුන්නා නම් ওই සියලුම ඇඳන් සංඛ්‍යාව සම්පූර්ණ කරනවා. මම ගිය සතියේ හිටියේ නැහැ, මොකද ලෝක සෞඛ්‍ය සංවිධානයේ අර කලාපීය රැස්වීමට ගිහිල්ලා හිටපු වෙලාවේ තමයි මේ කැබිනට් පත්‍රිකාව ඇවිල්ලා තියෙන්නේ. මම ඒ ඉඳලා අගමැතිතුමාටත් කතා කරා. තාගල මම මේ සැරේ කැබිනට් පත්‍රිකාවක් යනවා, මේකට ඉදිරි වැඩ කටයුතු කරන්නේ කොහොමද කියන එක රජය තුලම. මොකද මේක ඉතා වැදගත්, අපිට අපි බලාපොරොත්තු වෙන්නේ ඒ රෝහලත් මුල්ලේරියාව රෝහලත් ශික්ෂණ රෝහල බවට පත් කරන්න, නැගෙනහිර කොළඹ ශික්ෂණ රෝහල බවට පත් කරන්නට කළා. එතකොට අපිට අවශ්‍ය KDU එකේ ශිෂ්‍යයින්ටත් වැඩිපුර තියෙන කට්ටියට මේකේ සායනික කටයුතු අපිට ලබා දෙන්න හැකි.
බොහොම ස්තුතියි. ප්‍රශංක 6 ගරු පද්ම උදේශාන්ත ගුණසේකර මහතුමා.
ගරු කථානායකතුමනි,
ගරු අධ්‍යාපන අමාත්‍යවරණ ඇසෙමිට
දෙකක් කල්ලිලා තිබෙනවා.
ප්‍රශංක 7 ගරු බිමල් රත්නායක මහතුමා. ප්‍රශංක 8 ගරු චමින්ද විජේසිරි මහතුමා අධ්‍යාපන අමාත්‍යවරණ ඇසෙමිට. ප්‍රශංක 9 ගරු හෙක්ටර් පොහොමේ මන්ත්‍රීතුමා විදුලි බල පුනර්ජනනීය බලශක්ති අමාත්‍යමා ගැනීමට.
ගරු නියෝජක කථානායකතුමනි, මම අහනවා ප්‍රශ්නය.
ගරු නියෝජක කථානායකතුමනි, නොරොච්චෝලේ ලක්විජය ගල්ලඟුරු බලාගාරය මගින් සිදුවන පරිසර හානිය අවම කිරීම සඳහා යෝජනා කරන ලද සුළං ආවරණය පිළිබඳව නිසි තරංකාරී කාර්යපටිපාටි අනුගමනය කරමින් ටෙන්ඩර් නිකුත් කළා. ඒ ටෙන්ඩර් ඇගයීමෙන් පසුව 2018 දෙවැනි මාසේ 5 වෙනිදා ලාෆ් ඉංජිනියරින් පුද්ගලික සමාගම සහ සන්කෙන් කන්ස්ට්‍රක්ෂන් පුද්ගලික සමාගම යන සමාගම් දෙකෙන් සමන්විත බද්ධ ව්‍යාපාරයේ ජොයින්ට් වෙන්චර් වෙත එම ව්‍යාපෘතිය පිරිනමා තිබෙනවා. මේ සඳහා ඉතා විශාල වියදමක් යනවා ගරු නියෝජක කථානායකතුමනි. දේශීය සංරචකයේ වශයෙන් රුපියල් 48,37,94,564කුත්, විදේශීය සංරචකයේ වශයෙන් ඇමරිකානු ඩොල මිලියන ඇමරිකානු ඩොල 14,85,68,68ක මුදලකුත් වැය වෙනවා. මේ ආවරණයේ දිග ගරු මන්ත්‍රීතුමනි මීටර් 1600ක්, කියන්නේ කිලෝමීටර් 1.6ක්, උස මීටර් 15ක්, අඩි 50ක් පමණ. ඒ වගේම පදනමේ පළල මීටර් 5ක් වෙනවා. ඉතාම ශක්තිමත් ආවරණයක්. මෙමගින් ඕනෑම දැඩි සුළඟකට කුණාටුවකට ඔරොත්තු දීමේ හැකියාව තියෙනවා. නොරොච්චෝලේ ගල්ලඟුරු බලාගාරයේ අලු සහ ගල්ලඟුරු ගබඩා කර ඇති විශාල භූමිය හතර පැත්තෙන්ම සම්පූර්ණයෙන් වට වෙනවා. එතකොට කිසිම ලෙසක මුහුදු හුළඟින් හානියක් වෙන්නේ නැහැ ගල්ලඟුරු කුඩු හෝ අලුවලට. මොකද ලොකුම හානිය වුණේ ගල්ලඟුරු කුඩු, කළුපාට කුඩු, සියුම් කුඩු තමයි හුඟක් හානිකර තත්ත්වයක් ඇති කරේ, අලුත් යම් තත්ත්වයක් ඇති කරා. දැන් එක වලක් වෙනවා මේක සම්බන්ධව. ඒ වගේම සුළං ආවරණය නොමැති වීමෙන් බලාගාරයවට ජීවත් වන ගොවීන් බලවත් දුෂ්කරතාවයට පත්වී ඇති බව ඔබ දන්නේද කියලා ප්‍රශ්නයක් අහලා දෙනවා. අපි ඒක දන්නවා. ඒකට දැනන් හිටියා, අපි ඒකට වන්දි ගෙව්වා. ඒක නිසා තමයි මේ ඉදිකිරීම කරේ. සුළං ආවරණය ඉදිකිරීමේ කටයුතු 2018 ජූනි මාසයේ 20 වෙනිදා විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය ගරු රංජිත් සීමලාපිටිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරා. 2019 ජූලි, ලබන අවුරුද්දේ ජූලි මාසය වන විට සම්පූර්ණයෙන්ම මේ අවසන් කරනවා. දැන් කරනවා. මම විශේෂයෙන්ම ඔබතුමාට ස්තුතිවන් වෙන්න කැමතියි. ඒ වගේම ඒ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන අනෙකුත් ගරු මන්ත්‍රීතුමාලා සෑමතුමාලටත් මේ පිළිබඳව දක්වපු උනන්දුව පිළිබඳව මේක ඉක්මනින් කරගන්න පුළුවන් වුණේ ගොඩක් බාධක මැද්දේ ඔබතුමාලගේ උනන්දුව නිසා. මෙම බලාගාර භූමිය තුළ අලුගොඩ ගැසීම වැළැක්වීම සඳහා අපි ගෙන ඇති පියවර මේ වන විට අලු බැහැර කිරීම සඳහා නැවත ටෙන්ඩර් කැඳවා නව ගැණුම්කරුවන් සමග ගිවිසුම් මත්සන් කර ඇත. 2018 මාර්තු මස 1 වෙනි දින සිට නව ටෙන්ඩරය අනුව ගැණුම්කරුවන් 5 දිනකු විසින් අලු රැගෙන යනු ලබයි. තවත් ගැණුම්කරුවකු දිනකට ටොන් 360ක් බැගින් 2018-04-01 සිට අලු රැගෙන යනු ලබයි. තවද දිනකට ටොන් 246ක් බැගින් තවත් ගැණුම්කරුවකු 2018 මේ මස 1 දින සිට අලු රැගෙන යනු ලබයි. මේ අනුව බලාගාර භූමිය තුළ ගොඩ ගැසෙන සියලු මලු ඉහත ගැණුම්කරුවන් වෙත ලබා දීමට හැකියාව ලැබිලා තියෙනවා. ඒක තවදුරටත් මේවා බලාගාර භූමිය තුළ රැස් වෙන්නේ නැහැ ඉස්සර සිදුුණා වගේ. තවද මේ වන විට ගොඩගසා ඇති අලු ඉවත් කිරීම සඳහා 2016 වර්ෂයේදී යෝජනා කැඳවා තිබූ අතර එහිදී ඉදිරිපත් වූ යෝජනා සහ අලුතින් ඉදිරිපත් කර තිබූ යෝජනා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ අනුව එක ආයතනයක් දිනකට ටොන් 80ක් රැගෙන ගොස් විශේෂිත ගඩොල් නිෂ්පාදන ක්‍රියාවලියක් 2018 සැප්තැම්බර් මාසයේදී ආරම්භ කිරීමට නියමිතයි. දැනට මේ ආයතන ඉදිකිරීම කටයුතු පවතිනවා ඉදිකිරීම කටයුතු සිදුවෙමින් පවතිනවා. තවත් ආයතනයක් දිනකට අලු ටොන් 650ක් බැගින් 2018 දෙසැම්බර් මාස සිට රැගෙන ගොස් එම විශේෂිත වූ ගඩොල් නිෂ්පාදනය කිරීම සඳහා ගිවිසුම් අත්සන් කළ තියෙනවා. ඔවුන් මේ සඳහා අවශ්‍ය වන ඉඩම මිලදී ගැනීම සහ පාරිසරික අනුමැතිය ලබා ගැනීම සිදු කළා තිබෙනවා. බලාගාරයෙන් සිදුවුණු අලු නිසා අත වශයෙන්ම අලු පමණක් නෙමෙයි ගල්ලංගුරු කුඩු ගිය බව අපි දැන් දන්නවා. සිදුවුණු හානිය ගොවිජන සේවා සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තු මගින් තක්සේරු කරලා මිලියන 12.7ක් ලක්ෂ 127ක් ගොවීන්ට අපි ගෙවලා තියෙනවා වන්දි පියවීම සඳහා. යම් හානියක් ඉදිරියට සිදු වුණත් ඒත් අපි ඒ වන්දිය ගෙවන්න සූදානම්. බලාගාරය සඳහා වලංගු පාරිසරික ආරක්ෂණ බලපත්‍රයක් තිබේද කියන ප්‍රශ්නයට පිළිතුර බලපත්‍රයක් තිබුණා. එම බලපත්‍රයේ අවසාන වතාවර නිකුත් කරේ 2016 ජූනි මාසේ 30 වෙනිදා. ඒ බලපත්‍රයේ වලංගු කාලය 2017 ජූනි මාසේ 29 වෙනිදා අවසන් වෙලා තියෙනවා. එසේ අවසන් වුණාට පස්සේ ඇති වුණු තත්වයන් සලකලා ඒ විශේෂයෙන්ම සබරගමුව පළාත් සභාව විසින් මේ කොන්දේසි රාශියක් පැනෙව්වා. ඒ කොන්දේසි අනුව අපි දැන් කටයුතු කරමින් ඉන්නවා. අපි අපේක්ෂා කරනවා ගරු මන්ත්‍රීතුමනි අපි 2017-6 වෙනිදා ඒ සබර වයඹ පළාත් පරිසර අධිකාරී වෙත ඉදිරිපත් කරපු ඉල්ලුම් පත්‍රයේ ප්‍රකාරව අපිට ඉදිරියේදී අපි විසින් කළ තියෙන වැඩි දියුණු කිරීම සලකලා බලපත්‍රය ලැබෙයි කියලා අපි පිළිගන්නවා. ඒ තිබුණු කොන්දේසි සියල්ලම අපි දැන් සපුරලා තියෙනවා. සියල්ලම සපුරලා තියෙනවා. ඒ නිසා මේ මොහොතේ පරිසර දූෂණයක් සිදු නොවන බව අපි කියන්න කැමතියි. ඔබතුමාට බොහොම ස්තුතියි මේ ප්‍රශ්නේ ඇහුවට.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන්ම ගරු අමාත්‍යතුමා දීපු පිළිතුර සම්බන්ධයෙන් මම එතුමාට ස්තුතිවන්ත වෙනවා. මොකද මේක පුත්තලන් දිස්ත්‍රික්කයේ කල්පිටිය තාමත්ම සුන්දර වූ ප්‍රදේශයක්, ඒ වගේම කෘෂිකර්මය පවත්වාගෙන යන ප්‍රදේශයක්, ඒ වගේම ධීවර කර්මාන්තය. මේ අයට විශාල ප්‍රශ්න රාශියක් තිබුණා මේ බලාගාරයේ මේ වැඩපිළිවෙල සම්බන්ධව. ඒකට විසඳුමක් නිසි විසඳුමක් ලබා දීම සම්බන්ධව ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය මේ විශේෂයෙන්ම මේ බලාගාරයෙන් අයින් වෙන මේ විශේෂයෙන්ම මේ අංශු කොටස් සම්බන්ධව අපි ඉල්ලුවා මීට පෙර යම්කිසි වාර්තාවක් දෙන්න කියලා. මේක අහිතකර නෑ කියන මොකද මේක අහිතකර නෑ කියලා දුන්නහම අපිට මං හිතන්නේ ප්‍රධාන වශයෙන් දැන්ට අපිට අපි දන්නවා චීන සමාගම් දෙකක් තමයි ඇවිල්ලා තියෙන්නේ මේ ගල් ඇදීම සඳහා. හැබැයි අපිට දිස්ත්‍රික්කයක් හැටියට අපේ ප්‍රාදේශ සභා මට්ටමින් සමහර වෙලාවට මේවා පාවිච්චි කරන්න පුළුවන් වෙනවා පාරවල් වලට තාර දැමීම සඳහාත්. මං හිතන්නේ මේක සුදුසුයි කියලා ගොඩක් දෙනෙක් මේ ගැන සාකච්ඡා කරලා තියෙනවා. අපිට යම්කිසි ආකාරයකින් පරිසර සම්බන්ධව එහෙම නැත්නම් මේවා ජනතාවගේ ජීවිතයට අහිතකරද නැද්ද කියන එක යම්කිසි වාර්තාවක් සහතිකයක් දෙන්න පුළුවන් නම් අපේ දිස්ත්‍රික්කය තුළ සංවර්ධනයට මේක විතාමත්ම ඉවහල් වෙයි. ඒ හා සමානවම මේ තියෙන ප්‍රශ්නයටත් පිළිතුරක් එයි. මොකද මීට වැඩි දෙනෙක් මේක මිලදී ගැනීම කරයි.
තොර ඇමතුමා, නියෝජ කතානායකතුමනි, මෙම අලු සම්බන්ධව විටින් විට පරීක්ෂණ ගණනාවක් කරලා තිබෙනවා. ලංකා ගල්ලංගුරු සමාගම විසිනුත් මෙම ගඩොල් නිෂ්පාදනය සඳහා භාවිතා කිරීමට පුළුවන්ද කියන කාරණය ගැන අපි කටයුතු කරලා තිබෙනවා. එතුමා ඉල්ලීමක් කරොත් දැනට අපි කරලා තියෙන පරීක්ෂණවල ප්‍රතිඵල එතුමාට ලබා දෙන්න පුළුවන් අපිට. මං ලිඛිත ඉල්ලීමක් කරන්න. ඒ වගේම මෙම ගල්ලංගුරු අලු ලෝකේ පුරාම මාර්ග සංවර්ධන කටයුතු සඳහා යොදව ගන්න. මාර්ග ගොඩ කිරීමට යොදව ගන්නවා. ඒ වගේම කොන්ක්‍රීට් ආශ්‍රිත කටයුතු වලට යොදව ගන්නවා. ඒ පිළිබඳ මේ කිසිම සැකයක් නැහැ. එනිසා මම මෙතුමාලට කියන්නේ අලු විදිහට බැහැර කරන්න එළියට දෙන්න පුළුවන්ද කියන කාරණය ගැන කිසිම අපේ ප්‍රශ්නයක් නැහැ. අපි ඒක සූදානම්. අපි ඔබතුමාට ඒ අවශ්‍ය මේ පළාත් පාලන ආයතනවල සහ අනිකුත් ආයතන තමන්ගේ කටයුතු කරද්දී මෙම මේ අලු ආරක්ෂිතයි සෞඛ්‍ය ආරක්ෂිතයි කියන සහතිකය නම් අවශ්‍ය වන්නේ අපි දැනට තිබෙන පරීක්ෂණ වාර්තා ලබා දෙන්න සූදානම්.
ඔබතුමා දෙවෙනි අතුරු ප්‍රශ්න.
බොහොම ස්තුතියි. ඒ වැඩ පිළිවෙල මම හිතන්නේ ඉතාමත්ම සාර්ථකයි අපි කරගෙන ගියොත්. දෙවෙනි අතුරු ප්‍රශ්නේ තමයි මේ ගොවියන්ට මුදල් ගෙවීමේදී වන්දි ගෙවීමේදී මේක විශාල ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. මොකද ළඟම ඉන්න ගොවියට නිසියාකාරයෙන් මේ වන්දි මුදල් හම්බෙලා නැහැ. ඊට පරිබාහිර කණ්ඩායමකට තමයි මේ මුදල් ගිහිලා තියෙන්නේ. ඒ පිළිබඳව පරීක්ෂණයක් ඔබතුමාට කරන්න කියලා යෝජනාවක් කරන ගමන් මම දෙවෙනි අතුරු ප්‍රශ්නය හැටියට අහන්නේ මේ මෙවැනි කර්මාන්ත ශාලාවක් මුන්දලමේ පීටවන්න ගියා. ඉඩමක් අරගෙන සියලු කටයුතු කරා. හැබැයි ජනතාවගේ විරෝධය නිසා එතන වහන්න සිද්ධ වුණා. ඒක වහලා නැවත ඇවිල්ලා තියෙනවා බලාගාරයේ ඇතුලේ එක ස්ථානයක මේ ගඩොල් නිපදවීම කරනවා කියලා. ඒතර මේ මම ඒක කියවලා බලපුවම ඇත්තටම මේ ගඩොල් නිපදවීම සාර්ථකයි. ඉතාමත්ම සාර්ථකයි කියලා තමයි මමත් විශ්වාස කරන්නේ. මොකද අනික් තුරටවල වල තියෙන විස්තර ටික මම අන්තර්ජාලය හරහා අරගෙන බැලුවා. බලපුවම ඒකේ සාර්ථකත්වයක් තියෙනවා. දැන් හැබැයි අතන එතන බලාගාරය අසලම කරන්න ගියාම දැන් නැවත විරෝධතාවයක් මට අවිල්ලා තියෙනවා. මම මොකද දිස්ත්‍රික් සභාපතිවරයා නිසා මට විරෝධතාවය අවිල්ලා තියෙනවා. මෙතන ජලය පාවිච්චි කිරීම මේ සම්බන්ධ. ජලය පාවිච්චි කිරීමේදී ජලය විශාල ප්‍රමාණයක් පාවිච්චි කරනවා. ඒ පාවිච්චි කිරීමෙන් ඒ ප්‍රදේශයේ ජල උල්පත්තික හිඳෙනවා කියලා ප්‍රශ්නයක් තියෙනවා. මොකද වගාවම් කරන ප්‍රදේශයක්. හැබැයි මට දැනගන්න ලැබුණා මුහුදු ජලය අරගෙන මේ පිරිසිදු කරලා මේ වැඩ පිළිවෙලට ගන්නවා කියලා. මේ පිළිබඳව අපිට හොඳ පිළිතුරක් දුන්නොත් මං හිතනවා මාධ්‍යත් මේ පිළිතුර අද ඉදිරිපත් කරොත් ඉතා වැදගත් වෙයි. මොකද මේ ප්‍රදේශයේම ජනතාව මේ සම්බන්ධව බලාගෙන ඉන්නවා මේ අවස්ථාව වෙනකොට.
දැන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ කරුණු නිසි ලෙස නොදැනීමත් ඒ වගේම විවිධ පුද්ගලයන් විසින් දේශපාලනික සහ ද්වේෂසහගතව ඉදිරිපත් කරන ප්‍රචාරය කරන කරුණු නිසා තමයි මේ තත්ත්වය මතුවලා තියෙන්නේ. අපේ අමාත්‍යාංශයේ යටතේ තියෙන ලංකා ගල්ලඟුරු සමාගම මෙම අලු කොන්ක්‍රීට් ගල් නිෂ්පාදනයට සුදුසුදු නැද්ද කියන කාරණය ගැන පරීක්ෂා කළා, විද්‍යාත්මක වාර්තා සකස් කළා. අපිට කිසිම සැකයක් තිබුණේ නැහැ. ඒ වගේම මේ මුන්දලම ප්‍රදේශයේ ජනතාව නිසි ලෙස කරුණු දැනගත්තා නම් ඒ ප්‍රදේශයට වටිනා කර්මාන්තයක් හිමි වෙනවා. දැන් අපි අවසානයේ තීරණය කරා අපේ පරිශ්‍රය තුළම ආසන්න ස්ථානයක මේ කොන්ක්‍රීට් ගල් හදන්න. මොකද ඉතින් ඒ ජනතාව අකමැත් දේවල් කරන්න කියලා ප්‍රශ්න ඇති කරන්න අපි කැමති නැහැ. හැබැයි භූගත ජලය භාවිතා කිරීමේදී යම් ආකාරයක හානියක් සිද්ධ වෙනව නම් වගා කටයුතු වලට අපි ගැන සංවේදී. අපි ඒ පිළිබඳව ඒ ගැටලු මේ තිබෙන ගැටලු ඉදිරිපත් කරන්න කියලා ඉල්ලා හිටිනවා. කොහොමත් භූගත ජලයට ගොවීන්ගේ, මොකද ඒ ප්‍රදේශයේ විශාල විදිහට මේ ගොවිතැන සිද්ධ වෙන ප්‍රදේශයක්. ඒ ප්‍රදේශය තුළ ඉන්න ගොවීන්ට කිසිම හානියක් වෙන්න අපි දෙන්නේ නැහැ. ඒ කර්මාන්තයට අවශ්‍ය ජලය අපි ඒ විකල්ප ක්‍රමවලින් ලබා ගන්නවා. ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමා මේ ඒ ප්‍රදේශයේ ජනතාවට ඇත්තරම මේ බලාගාරයේ සම්පතක් විදියට හිතන්න වටිනවද? මොකද අපි අලු ප්‍රශ්නේ තිබුණා. ඒ වගේම ගල්ලඟුරු ගබඩා කිරීමේ ප්‍රශ්නයක් තිබුණා. මේවා මීට අවුරුදු ගානකට කලින් මේ හතර වටේට මේ ආවරණ ඉදි කරා නම් මේක කරන්න තිබුණා. නමුත් අවාසනාවකට මේ අපි බලයටපත් වෙලා හොයලා බලලා මේ අති විශාල රුපියල් කෝටි 60ක් විතර ඉඳන් කරනවා මේ ආවරණයට පමණක්. මේක ඒ ආයෝජනයේ වටිනවා මේ ප්‍රශ්නේ හැටියට. ඒ නිසා අපි ප්‍රදේශයේ ජනතාවට සිදුවන අලු සහ මේ ඒ වගේම ගල්ලඟුරු කුඩු වලින් සිදු වන හානිය ලබන වසරේ මැද වෙනකොට සම්පූර්ණයෙන් නතර වෙනවා. අපි 100%ක් වග කියනවා. හතර වටේම ආවරණය කරනවා. ඒ වගේම භූගත ජලය මට හානි වෙන කිසිම දෙයක් නොකරන බවට අපි වග කියනවා.
බොහොම ස්තුතියි. ගරු වාසුදෙන අනක්කාර මන්ත්‍රීතුමා, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමාගේ
නැසීමට
නියෝජ්‍ය කතානායකතුමනි, කර්මාන්ත ඇමතුමා සති දෙකක් කල් ඉන්නවා.
ප්‍රශ්න අංක 11 ගරු අශෝක ප්‍රියන්ත මන්ත්‍රීතුමා, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගේ නැසීමට
මම අහනවා ගරු කතානායකතුමනි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි ආ එක නැත දෙක අද දක්වා තිබෙන සංඛ්‍යාලේඛන මේ කියන්නේ සම්පූර්ණයෙන්ම මුළු ඉතිහාසය පුරාම වාර්තා වෙච්ච ප්‍රමාණය මේ තියෙන්නේ පොල්පිටිගම 1451යි අඹන්පොළ 146යි කොබේගොනේ 88යි නිකවැරටිය 340යි මහව 634යි කොටවෙහෙර 238යි ගිරිබාව 145යි ආනමඩුව 157යි කරුවල ගැස්සුවව 109යි නාත්තණ්ඩි 91යි නවගත්තේ ගම 65යි ආරච්චි කට්ටු 175යි මහවැව 16යි දන්කොටුව 28යි මාදම්පේ 45යි කල්පිටිය 40යි මහකුඹුක කඩවල 55යි පුත්තලම 131යි වනාත විල්ලුව 51යි මුන්දලම 69යි පල්ලම 4යි කලාවත 87යි වෙන්නප්පු 97යි තුන කුරුණෑගල දිස්ත්‍රික්කයේ 2014 වෙනකන් සංඛ්‍යාලේඛන හරියට ඒ ප්‍රාදේශීය ලේකම් කොටසල අරගෙන හරියට සංඛ්‍යාලේඛන ගත කළ නැති හින්දා තිබෙන්නේ 2014 වෙනකන් රෝගීන් 1431ක් තිබිලා තියෙනවා 2005දී මේක 716යි 2016දී 618යි 2017දී 447යි අද අඩු වෙලා තිබෙනවා ඒ වගේම 2018 ජූලි වෙනකොට 344ක් වාර්තා වෙලා තියෙනවා. පුත්තලමේ අද වෙනතුරු වාර්තා වෙලා තියෙන්නේ හරි සංඛ්‍යාලේඛන තියලා නැහැ කලින් 797යි මොකද ඒක අලුතෙන් පැමිණි දිස්ත්‍රික්කයක්. මෙම දත්ත සෞඛ්‍ය පෝෂණා දේශීය වෛද්‍ය අමාත්‍යාංශ විසින් 2011 වර්ෂයේ සිට පවත්වාගෙන ලබන අලුතෙන් ලියාපදිංචි වන වග්ගඩ රෝගීන් පිළිබඳ ආවේක්ෂණ පද්ධතිය ලබා ගන්න ලදී. පුත්තලම දිස්ත්‍රික්කයේ 2017 වෙනතෙක් ඉහත දත්ත පද්ධතිය ක්‍රියාත්මක නොවූ බැවින් නිවැරදි තොරතුරක් ලබා ගැනීමට නොහැකි වී ඇත. හතර කුරුණෑගල දිස්ත්‍රික්කය කුරුණෑගල පළාත් මහ රෝහල හරහා වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුගේ සේවය ලැබෙන අතර සායන පාසුකම් වලට අමතරව රුධිර කාන්දු පෙරණ යන්ත්‍ර 15කින් යුක්ත ඒකකය රෝගීන් 150කට කාන්දු පෙරණ පාසුකම් සපයයි. නිකවැරටිය පොල්පිටිගම යන රෝහල් වල වකුගඩු රෝගීන් සඳහා සායන පාසුකම් සැපේ. නිකවැරටිය පොල්පිටිගම යන රෝහල් වල කාන්දු පෙරණ යන්ත්‍ර 4 බගින් නැත මේවායින් කාන්දු පෙරණ පාසුකම් සපයයි. අලුතින් ගල්ගමුවා කුලියාපිටිය යන රෝහල් වල රුධිර කාන්දු පෙරණ ඒකක ස්ථාපිත කර ඇත. රෝගීන් පෙර හඳුනා ගැනීමේ වැඩසටහන හරහා 2015 සිට ප්‍රාදේශීය ලේකම් කොට්ටාස යන්නේ පුද්ගලින් 7218ක් 7308ක් මෙසේ රුධිරයේ ක්‍රියටිනින් පරීක්ෂාවට ලක් කර ඇත. මෙම වැඩසටහන වර්ෂය පුරාම ක්‍රියාත්මක වේ. වග්ගඩ රෝගයේ සෑදීමට සැකයයි අනුමාන කරන පුද්ගලයන් ගල්ගම්මුව නිකවැරටිය පොල්පිටිය මූලික රෝහල්වල කායික විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත යොමු කරනු ලැබේ. පුත්තලම දිස්ත්‍රික්කය පුත්තලම මහ රෝහලේ රුධිර කාන්දු පෙරණ ඒකකයක් අලුතින් ඉදිකිරීම ආරම්භ කර ඇත. හලාවත මූලික රෝහලේ දැන්ට රුධිර කාන්දු පෙරණ යන්ත්‍ර 3ක් ස්ථාපිත කර ඇත. මේ කටයුතු 2018දී ආරම්භ කර ඇත. වග්ගඩ රෝගීන් සඳහා සේවා මෙම රෝහලේ රෝහල් දෙකේ කායික විශේෂඥ ඒකකයේ විසින් සපයයි. මොවුන් විසින් අවශ්‍ය නම් මෙම රෝගීන් කුරුණෑගල රෝහලේ වග්ගඩ ඒකක වෙත යොමු කරනු ලැබේ. 2017 ජූලි මාස සිට ක්‍රියාත්මක වන වග්ගඩ රෝගයේ පෙර හඳුනා ගැනීමේ වැඩසටහනින් ආනමඩුව කරුවලස්ගව ආරච්චි කට්ටුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල පුද්ගලයන් 5399ක් රුධිරයේ ක්‍රියටිනින් පරීක්ෂාවට ලක් කර ඇත. වයම් පළාත් තුළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්ය මණ්ඩල හරහා වග්ගඩ රෝග පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් ගම්මට්ටමින් ක්‍රියාත්මක කරනු ලැබේ. පසුගිය රජයේ මාසයකට කෙරෙහි රුපියල් 3000 දීමනාව රුපියල් 5000 දක්වා වැඩි කර ඇත.
බොද බයික අතුරු ප්‍රශ්න.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඔයින් මේ ස්තුතිවන්ත වෙනවා ගරු ඇමතුමාට දීර්ඝම සවිස්ත්‍රාත්මකව ඒ වගේම සියලු තොරතුරු මැනවින් අමාත්‍යාංශ විසින් ගොනු කරලා පිළිතුරක් ලබා දීම පිළිබඳව. ඒ වගේම පුත්ලන් දිස්ත්‍රික්කයේදී පළමු පළාතේ දරන මේ ලංකාවටම බලපාන මේ කාරණාව පිළිබඳව ඔබතුමාගේ මැදිහත් වීම, ඔබතුමාගේ දායකත්වයේ විශේෂයෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත ආසනයේ ඔබතුමා ස්ථාපිත කරපු ඒ රුධිර පෙරණ යන්ත්‍ර ස්ථිර ස්ථාවර කිරීම පිළිබඳව අපේ දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් මම ස්තුතිවන්ත වෙනවා. මේ වකුගඩු රෝගය හැදුනහම මේ රෝගයට රෝගියෙක් භාජනය වුණාම ගරු ඇමතුමනි, ඒ රෝගියා විතරක් නෙමෙයි මුළු පවුල් සංස්ථාවම බිඳ වැටෙනවා. මම මේක අත්දැකීමෙන් කියන්නේ, මගේ තාත්තා මේ යන්නේත් වකුගඩු රෝගයේ නිසා දීර්ඝකාලීනව ප්‍රතිකාර ලැබීමේ. ඒ දරුවන්ට, බිරිඳ නම් ස්වාමියාට, ස්වාමිය නම් බිරිඳට මේ රෝගයත් එක්කම ඔට්ටු වෙලා මුළු පවුලම මැරෙනවා. ඒ කියන්නේ මේ අයව රෝහල් ගෙනියන්න, පරීක්ෂණවල පවත්වන්න, ඒ පරීක්ෂණවලට ප්‍රතිකාර ලබා දෙන්න, මේක දවස ගානේ පැයෙන් පැයට මේ රෝගයට ගොදුරු වුණාම උන්ගේ ලේ ශරීරය තුළ වෙනස්කම් සිදු වෙනවා. නිසා පුත්තලන් දිස්ත්‍රික්කයේ ගරු ඇමතුමනි අර වකුගඩු රෝගීන් වෙනුවෙන් වෙන්නුණු ආධාර ලබා දෙන දිස්ත්‍රික්කයක් බවට මං හිතන්නේ පහුගිය කාලේ නම් වෙලා තිබුණ නැහැ. දැන් ඔබ අමාත්‍යංශයෙන් පියවර ආරම්භ දන්නේ නැහැ. පුළුවන් නම් ඒ වෙනුවෙන් ඇතුළත් කරලා ඒ වගේම වකුගඩු රෝගීන් වෙනුවෙන් මං හිතන්නේ ඔබතුමා මේ රටේ ලොකු සේවාවක් කරපු ගරු ඇමතිවරයෙක් වකුගඩු රෝගීන් වෙනුවෙන් රෝගියා ගැන හිතන්නේ නැතුව ඒ පවුල් සංස්ථා වෙනුවෙන් යම්කිසි වැඩපිළිවෙලක් දියත් කරන්න කියලා දියත් කරන්න ඔබ අමාත්‍යංශයේ තීන්දුවක් අරන් තියනවාද කියලා මං අහන්න කැමතියි.
දැන් මෙහෙමයි ගරු මන්ත්‍රීතුමා, දැන් මම එනකොට දැන් මේකේ තියෙනවා විවිධ එකක් තමයි මේකට අවශ්‍ය ඖෂධ. දැන් ඖෂධ කිසිදු හිඟයක් නැතුව අද රෝහල් වල ඒ සියලුම අයට ඒක නොමිලේ ලැබෙනවා. දෙක තමයි රුධිර කාන්දුකරණය. ඒ හැදුනාට පස්සේ එක්තරා අධිවේගයකට ආවම ඒ රුධිර කාන්දු පෙරන යන්ත්‍ර තියුනේ මම එනකොට 228 මුළු කාල පරිච්ඡේදයටම ගෙනල්ලා ලංකාවට. 2016 අවුරුද්දේම අපි 264 රුධිර කාන්දු පෙරන මේවා අපි අරගෙන ලංකාව පුරා අපි ඒ ප්‍රදේශවලට ලබා දුන්නා. අද මේ වෙනකොට රුධිර කාන්දු පෙරන ඊට පස්සේ හැම අවුරුද්දකම වගේ 200 ගානක් දුන්නා. දැන් අපි මම එන අවුරුද්දේ මැද විතර වෙනකොට අපි අවසන් කරනවා ලංකාවට අවශ්‍ය රෝවල් වලට අවශ්‍ය සියලුම රුධිර කාන්දු පෙරන යන්ත්‍ර අපි ගෙනල්ලා ලබා දෙනවා එන අවුරුද්ද මැද විතර වෙනකොට. ඒ ව්‍යාපෘතිය අපි අවසන් කරනවා. ඒක එතකොට ඒක ජර්මනියේ මේව කරන්නේ. ඒකේ අපිට ඉතාමත්ම සුළු 0.7 පොලියකට අපිට ණය ආධාරයක් ලැබෙනවා ජර්මනියෙන්. ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න එතකොට ඒ සම්පූර්ණ තුන්වෙනි එක තමයි වකුගඩු බද්ධ කිරීම. මම එනකොට බද්ධ කිරීමේ වැඩපිළිවෙල තියුණේ ඉතාමත්ම මන්දගාමී තත්වයක. ලංකාවේ වකුගඩු මං හිතන්නේ අවුරුද්දකටම මේ 30-40 අතර. අද වකුගඩු බද්ධ කිරීම අවුරුද්දකට 400 ඉක්මවා ගිහිලා තියෙනවා. දැන් මම ගිය සතියේ ගියා මහනුවර රෝහලේ. මම ඒකේ විශේෂඥ වෛද්‍ය හරිශ්චන්ද්‍ර මහත්මයාගෙන් ඇහුවා ගිය අවුරුද්දට කීයක් කරාද කියලා. මංගී අක්මා බද්ධය ගැන හොයා බලන්නට ඒකේ බද්ධ කරපු රෝගියා බලන්නට ඒ වාට්ටුවට ගියාම එයා කිව්වා ගිය අවුරුද්දට එයා තනියෙන් 100 වැඩි ප්‍රමාණයක් වකුගඩු බද්ධ කරලා තියෙනවා. ඒ වගේ අපි විශාල වශයෙන් වැඩි කරලා තිබෙනවා මේ වකුගඩු බද්ධ කිරීමට පහසුකම් දීලා තියෙනවා. ඒ සඳහා ශල්‍ය වෛද්‍යවරු පත් කරලා තිබෙනවා. විශේෂයෙන්ම අනුරාධපුර පොළොන්නරුව මේ හැම තැනකටම ඒ වගේ උත්සන්න තියෙන ප්‍රදේශවලට. ඉතින් ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා කොහොමත් මේ අනුව තමයි ඇත්තටම අද වකුගඩු රෝගය විශාල වශයෙන් පාලනය වෙලා තියෙනවා පැතිරී යාම. විශේෂයෙන්ම උතුරුමැද පළාතේ ඇතුලේ. දැන් ඔබතුමාට මම කියෙව්වා මේ වයඹ පළාතේ වුණත් වයඹ පළාතේ 1000 ගණන් තිබුණ 1400 ගණකට තිබුණ එක අද වෙනතුරු 400 ගිය අවුරුද්ද වෙනකොට 400 ගණකට අඩු වෙලා තියෙනවා. ඉතින් මේ කරපුගත්ත වැඩපිළිවෙල අනුව තමයි මේක අපිට අඩු කරගන්නට පුළුවන්.
මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ අපේ නලින්ද ජයචිත්ස මන්තුමා කරනවා. මේක රටේම ජනතාව දැනගන්නවා මෙච්චර රෝග තියෙද්දි සුවසරියෙන් අපට සිද්ධ වෙලා තියෙන බීපු මිනිස්සු රෝහල් ගත කරන්න අපරාධයක්.
නලින්ද ජයචිත්ස මන්තුමා හදයි ගරු ඇමතුමනි, අතට මේ අශෝක ප්‍රියන්ත මන්ත්‍රීතුමා මේ සම්බන්ධයෙන් වයඹ පළාත ගැන අවධානය යොමු කිරීම වටිනවා. දැන් මේ වකුගඩු රෝගීන් මුලින් වාර්තා වෙන්න පටන් ගත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කේ. ඔබතුමා දන්නවා දැන් අනුරාධපුරයේ පර්යන්ත රෝහල් වල මේ වකුගඩු රෝගීන් ස්ක්‍රීන් කරන එක ප්‍රමාදයක් වෙලා තිබෙනවා. අර සීරම් ක්‍රියටිනින් බලන මැෂින් එක ගෙන්නීම දැන් තවදුරටත් ප්‍රමාද වෙලා තියෙන නිසා මම දන්න හැටියට මේ ටෙක්නිකල් ඉවලියුෂන් කමිටිකේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ දෙකොල්ලෝ දෙපැත්තට බෙදිලා යුරෝපේ මැෂින් එක ගේනවද චීන මැෂින් එක ගේනවද කියලා කඹෑදෑද ඉන්නවා. ඒ නිසා දිගටම දැන් මේක පර්යන්ත රෝහල් වලට එන රෝගීන්ට ප්‍රශ්නයක් වෙලා තිබෙන්නේ. ඒ නිසා දැන් මේක මේ පළාත් සභාවට බාර දෙන්නේ නැතුව ජාතික ප්‍රශ්නයක් හැටියට මේක සලකලා කොහොමද මේක සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මේක විසුමක් දෙන්නේ කියන එක මම දැනගන්න කැමතියි.
කලින් ඕක මේ කලින් බාර දීලා තියුණා පළාත් සභාවට මේවාගේ මොකද්ද ප්‍රසම්පාදනය. නෑ ඒකේ තියෙන අවාසි දෙකක් තියෙනවා. පළාත් සභාවලින් ගන්නකොට අර දැන් ප්‍රමාණාත්මකව ඒගොල්ලෝ විශාල මිල අඩු කිරීමක් කරනවා. එතකොට මධ්‍යම රජයෙන් ඔක්කොම එකට ගත්තා නම් ඉස්සෙල්ලා තියුණ ක්‍රමයට ඒකේ ඇත්තටම අපිට විශාල ප්‍රතිශතයක් අඩු කරනවා ඒ නිෂ්පාදකයෝ. මොකද ඒ ප්‍රමාණය අඩුවෙන් නෑ කෑල්ල ටෙන්ඩර් එකට යනකොට. ඒ අනුව මං ආපහු තීන්දුව කරගත්ත රේකී අමාත්‍යංශයෙන් මේ කරන්න. රේකී අමාත්‍යාංශයේ ප්‍රසම්පාදනය තමයි මේ හැම අමාත්‍යාංශකම රාජ්‍ය සේවයේ මේ ප්‍රසම්පාදනය තමයි ඉතාමත් දීර්ඝාලෝ තියෙන්නේ. දැන් පෞගිය දැන් සති දෙකකට පමණ පෙර මම ප්‍රසම්පාදන කට්ටිය ඔක්කොම ගෙනහැල්ලා. මොකද අපි ඉදිරිපත් කරා මම ඉදිරිපත් කරා කැබිනට් මණ්ඩලයට මාස 3මාරකින් ප්‍රසම්පාදනය අවසන් කිරීමේ ක්‍රියාවලිය ඒක පිළිගත්තා. දැන් ඒක ක්‍රියාත්මකයි. නමුත් ඒක ඒ විදිහට ක්‍රියාත්මක වෙන්නේ නැහැ මේ නිලධාරින්ගේ. සමාලෝයාට ප්‍රසම්පාදනයට ගත වෙන කාල පරිච්ඡේදය වැඩි. ඒ මිනිස්සු ඒ උපකරණය නිෂ්පාදනය කිරීමට ගත වෙන කාලයටත් වඩා. ඉතින් අන්තිමට මේක ගන්නෙත් අන්තිමට අපේ පුද්ගලික රෝහලකට ගන්න මුදලට වඩා වැඩි. මොකද මේකේ තියෙන්නේ ගණන් වෙනුවේ කරා අන්තිම ගානට වගේ බලලා කරන්නේ. ඉතින් එතකොට මේවා අනුව දැන් අපි වෙනස් කළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය කරලා අලුතෙන් අපි යෝජනා කරලා දැන් ආණ්ඩුව පිළිඅරගත්තා ඒක ප්‍රසම්පාදන කොමිසමෙන් පිළිගත්තා. අපි අවසාන මිල ගත්තාම ඒ මිල කේවල් කිරීමටත් ඉඩ ලබා දීලා තිබෙනවා. තවත් අඩු කරගන්නට මේ වේග. ඉතින් මේ විදිහට කළා මාස 3කින් දැන් මම නියෝග කරලා තියෙනවා මාස 3ක් 3මාරක් ඇතුළතදී සියලුම ප්‍රසම්පාදනයන් අවසන් කරන්න කියලා. ඒ අනුව අපි බලමු ඉස්සරහට මම හිතන්නේ මීට වඩා හොඳ තත්ත්වයක් ඇති වෙයි.
බොහොම ස්තුතියි. ගරු තුෂාර ඉන්ද්‍රනිල අමරසේන මහතා. ගරු සමාජ සුපසාධන ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යමය නැසීමට. ගරු මතුකාමාන්තමා ඔබතුමයි ප්‍රශ්න මොකක්ද?
මට දැනගන්න ඕන ගරු
මේ අතුරු ප්‍රශ්න අධහන ඔබතුමා මුල්
ප්‍රශ්න මේ විනත් පැහැදිලි කිරීමක් මට දැනගන්න වතුර පිළිබඳ ප්‍රශ්න මේ ඔක්කොට සම්බන්ධවම දැන් ග්‍රාමීය ජනතාව අතර මතයක් ගොඩනගමින් පවතිනවා මේ ෆිල්ටර් වතුර දිගටම බොන එක හොඳ නැහැ කියලා. මම අහුව මොකද හේතුව කියලා. එතන කියනවා මේකේ වක්ගඩුවේ ෆිල්ටරේ කියන ෆිල්ටරේ පෙරෙන්නේ නැති හින්දා වෙනත් රෝග පසුවට හැරෙනවා කියලා. ඒතර මම ඒක නිකන් දෙපාරතුම් පාර ගැහුවා. නමුත් මම ඉදිරිපිට පුජ්‍යලේ ෆිල්ටර් වතුර තියදී ලින්ඩෙන් ආපු වෙන වතුර බිව්වා. ඒක ඔහු ඒ වෙලාවේ මට ප්‍රකාශ කළේ ෆිල්ටර් වතුර දිගටම බීම හොඳ නැහැ වක්ගඩුවට කියලා. මේක ඇත්තද නැත්තද මේ බොරු මතයක්ද සමාජය අතර පැතිරෙමින් පවතින කියන එක මම අහනවා.
මේ පෙරණයට ලක් කරපු ජලය මන්නම් හිතන්න මන්නම් අහලා නැහැ ඒක නරකයි කියලා. ඒක මුළු ලෝකෙම භාවිතා කරන ක්‍රමවේදය හැම තැනකම. මොකද මේකට මේව කළා ඒ අවශ්‍ය මේවා ටික මේ අයන් අරවා මේ ඔක්කොම දාලා මේක හදන්නේ. මේකේ තත්ත්වය අපි පරීක්ෂා කරනවා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් හැම නිෂ්පාදනයක්ම ඒ අපේ තත්ත්ව පාලකයකගෙන් බලලා තමයි අනුමත කරන්නේ. ඒකින්ද ඒක නරකක් නැහැ කොයි වෙලාවකවත්.
ගරු තුෂාර ඉන්ද්‍රනිල අමරසේන මහතුමා ඉන්නොත් නෑ දෙවෙනි වටේ දෙපතුමාට අහන්න පුළුවන්. ප්‍රශාංක 13 විමල් වීරවංශ මහතුමා උසස් අධ්‍යාපන සංස්කෘතික කටයුතු අමාත්‍ය නැසීමට දෙවෙනි වටේ ගරු බිමන් රත්නායක මහතුමා වෙනුවෙන් කවුරු හරි ප්‍රශ්න අහනවා. ආ ඔබතුමා ඉන්න.
මම අහනවා ගරු කතාන
සභාගත කරනවද?
නැත් උත්තර දෙන්නත් පුළුවන් සභාගත
සභාගත කරන්න මුතුනේ.
නැයි සභාගත.
ගරු චමින්ද විජේසිරිමන්තුමා වෙනුවෙන් වෙන මන්ත්‍රීවරයෙක් ගරු මන්ත්‍රීවරයෙක් ප්‍රශ්න අහනවද?
අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් සති දෙකක්.
ගරු තුෂාර ඉන්ද්‍රනිල අමරසේන මන්ත්‍රීමා වෙනුවෙන් ගරු මන්ත්‍රීවරයෙක් ප්‍රශ්න අහනවද? සමාජ සම්ප්‍රසාදන අමාත්‍යතුමාගෙන් ඔබතුමා සභාගත කරන්න ඕනේ.
ඔව් සභාගත කරනවා.
හරි. ගරු විමල් වීරවංශ මන්ත්‍රීතුමා වෙනුවෙන් ගරු මන්ත්‍රීවරයෙක් ප්‍රශ්න අහනවද? ප්‍රශ්නාංක 13 සභාගත කරනවා.